SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එමනම් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ තතුවිත්ති සහ ශ්‍රී ලංකාවේ තතුවිත්ති දැනගත්තට පස්සේ අපි ලෝකේ පුරාම මේ වෙනකොට අවධානයට ලක් වෙමින් පවතින ප්‍රධාන කාරණා පිළිබඳව දැන් අවධානය යොමු කරමු. ලෝවටා විශේෂාංගයටද දැන් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කියවුණු ආකාරයට සිඩ්නිවල පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්නට ඊයේ සිදු කරපු උත්සාහය පිළිබඳව අපිට කතා බහ කරද්දී මේ වෙනකොට ඔස්ට්‍රේලියානු ජනතාව මේ සම්බන්ධයෙන් විශාල කම්පණයකට පත් වෙලා සිටිනවා. ඒ වගේම තවත් කම්පණයට පත් වෙන සිදුවීමක් අපිට ආරංචි වෙනවා. අලුතෙන්ම ලෝකයේ පුරාම විශාල උනන්දුවකට සහ අවධානයකට ලක් වෙලා තියෙන ඔලිම්පික් ක්‍රීඩාවල සම්බන්ධයෙන්. ඔලිම්පික් ක්‍රීඩාවල මෙවර පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ දි ජෙනරෝ නගරයේ අගෝස්තු මාසයේ 5 වෙනිදා. මේ උත්සවයටත් ISIS කණ්ඩායමට සම්බන්ධ එක්තරා කැරලිකාර කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරන්නට ගියා කියලා ඒ සම්බන්ධව ආරංචියක් ලැබිලා දැන් මේ පිළිබඳව විශාල විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා. අපි එතනින් අද දවසේදී කතා බහ පටන් ගන්නමු. ඊට අමතරව තුර්කිය, ප්‍රංශය, එංගලන්තය මේ ඇතුළු තවත් කරුණාකරණා කිහිපයක්ම තියෙනවා මේ රටවල් ආශ්‍රිතව අපිට කතා බහ කරන්න. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල් ඔබට ආයුබෝවන්. බ්‍රසීලයේ රියෝ ද ජෙනරෝ නගරයේ අගෝස්තු මාසයේ 5 වෙනිදා ආරම්භ වන නියමිත මේ ඔලිම්පික් තරගාවලියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවායි මේ දැන් ආරංචි වෙන සිදුවීම. මේ සඳහා තියෙන සැලැස්ම පිළිබඳව ලොකු කතා බහක් තියෙනවා. මොකක්ද මේ සිදුවීම?
ඔව් දිලුක්ෂි, බ්‍රසීලයේ ආරක්ෂක අංශ විසින් සොයාගෙන තියෙනවා ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භ වීමත් සමග අගෝස්තු 5 සහ අගෝස්තු 21 කියන ඒ කාලය ඇතුළතදී මේ ක්‍රීඩාව පැවැත්වෙන කාලයේදී යම්කිසි විදිහක ත්‍රස්ත ප්‍රහාරයක් සිද්ධ කරන්නට ඔලිම්පික් ක්‍රීඩාව ඉලක්ක කරගෙන උනයි කියලා තමයි ඔවුන් කරුණු අනාවරණය කරගෙන තියෙන්නේ. මේ අනුව බ්‍රසීල ජාතිකයන් 10 දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට ගත්තයි කියලා වාර්තා වෙනවා. ඔවුන් මේ විදිහට අත්අඩංගුවට පත් වෙන්නේ රටේ විවිධ ස්ථානවල කරපු ආරක්ෂක මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියට. ඔපරේෂන් #hashtag කියන නමින් තමයි මේ ආරක්ෂක මෙහෙයුම දියත් කළ තිබුණේ බලධාරීන් විසින්. දැනට ඔවුන් අනාවරණය කරගෙන තියෙන කරුණු අනුව මෙම කණ්ඩායම ඉතාමත්ම ප්‍රාථමික මට්ටමින් මේ ප්‍රහාරයක් යම්කිසි විදිහක ප්‍රහාරයක් දියත් කරන්නට උත්සාහ කළයි කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. නමුත් ඔවුන් එතරම් සංවිධානාත්මකව එතරම් කාර්යක්ෂම මේ කාරණාව නොකරපු බවත් ඔවුන් කියන්නට උත්සාහ කරනවා. මොකද බලධාරීන් මේ අවස්ථාවේදී උත්සාහ ගන්නේ මේ ඔලිම්පික් ක්‍රීඩාවට පැමිණෙන 105ක විතර ප්‍රේක්ෂකයන්, ඒ වගේම 10,500ක් විතර වෙන ක්‍රීඩකින් ඔවුන්ට විශ්වාසයක් ලබා දෙන්න ආරක්ෂාව අවශ්‍ය විදිහට තර කළ තියෙනවායි කියලා. ඒ හින්දා මේ බලධාරීන් මේක පොඩ්ඩක් අඩුවෙන් තක්සේරු කරගෙන නැත්නම් මේක පොඩ්ඩක් ප්ලේ ඩවුන් කරන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. නමුත් මාස ගානක් තිස්සේ බුද්ධි අංශවල මෙහෙයුමක් හැටියට තමයි, තොරතුරු විශ්ලේෂණයක් හැටියට තමයි ඔවුන් මේ අවසානයේදී මේ කණ්ඩායම මේ විදිහට අත්අඩංගුවට අරගෙන දැන් රජයේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඔලිම්පික් ක්‍රීඩාවට ඒ අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දීමටත් දැන් මේ වෙනකොට පියවර අරන් තියෙනවායි.
අමල්, එතකොට මේ කැරලිකාර කණ්ඩායම, මේ 10 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම ISIS සංවිධානයට පක්ෂපාතී කණ්ඩායමක් විදිහට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කවුද මේ කණ්ඩායම?
ඔව්, අන්න ඒකම තමයි ප්‍රශ්නේ දිරුලක්ෂි. මෙතන ඇත්තටම ඒ කොයි විදියට කොතරම් දුරට ඔවුන් ISIS සංවිධානයත් එක්ක සම්බන්ධද කියන එක පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා. ඔවුන් අන්තර්ජාලය හරහා තමයි ISIS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට යොමු වුණයි කියලා තියෙන්නේ. නමුත් මේ අත්අඩංගුවට දැන් පත් වෙලා තියෙන 10 දෙනා රට තුල ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධානයක් සමගත් යම්කිසි සම්බන්ධකමක් තිබුණා. ඒ ඇරෙන්නට ඔවුන් ඍජුවම IS සංවිධානයට සම්බන්ධ හෝ ඒ IS සංවිධානයේ පුහුණුවක් ලැබුවයි කියන එහෙම සාක්ෂියක් තවම ඉදිරිපත් වෙලා නැහැ. නමුත් ඔවුන් මේ ඩිෆෙන්ඩර්ස් ඔෆ් ෂරියා කියලා තමා විසින්ම හදාගත්ත සංවිධානයක් හැටියට ගනුදෙනු කළා තියෙන්නේ. අන්තර්ජාලය හරහා කියන එක පමණයි දැනට අනාවරණය කරගෙන
තියෙන්නේ. ඊළඟට පසුගිය සතියේදී සිදුණු වඩාත්ම ප්‍රබල සිදුවීමේ දැන් තත්වය විමසා බලමු. පසුගිය සිකුරාදා අපි වැඩසටහන හමාර කරනවත් එක්කම වගේ අපිට ආරංචි වුණා තුර්කී හමුදා කුමන්ත්‍රණය පිළිබඳව. ඇත්තටම මේ හමුදා කුමන්ත්‍රණය හරහා තුර්කී රජය පෙරලා දැමීමේ උත්සාහය මේ වෙනකොට ව්‍යර්ථ වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ප්‍රවෘත්ති අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා අපි විටින් විට ඔබට අරගෙන ආවා. තුර්කී ජනාධිපති රිසෙප් එර්ඩොගන් මේ වෙනකොට නොයෙකුත් ප්‍රකාශ සහ තීන්දුව තීරණ අරගෙනමින් තියෙනවා. 300කට අධික සංඛ්‍යාවක් මේ සිදුවීමෙන් මිය ගිහිල්ලා තියෙනවා. හදිසි රීතියේ ප්‍රකාශ විනාශයට පත් කිරීම සම්බන්ධව කතාබහ කළොතින් මේ වෙනකොට තවත් විශේෂ තීන්දුව తీරන තුර්කිය පැත්තෙන් අරගෙන තියෙනවා. අපි මෙහිදී අවධානය මුලින්ම යොමු කරමු අමල් තුර්කිය මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව. රජයේ පාර්ශවයෙන් මොන වගේ තීන්දුව తీරනද මේ හමුදා කුමන්ත්‍රණයට අදාළව අරගෙන තියෙන්නේ මේ වෙනකොට?
තුර්කිය රටේ සාමාන්‍ය තත්ත්වයට ජනජීවිතේ පත් වුණයි කියලා තමයි තුර්කියෙන් වාර්තා වෙන්නේ. එර්ඩගාන් ජනාධිපතිවරයා මේ වෙනකොට රටේ සෑහෙන පිරිසක් දැනගන්න තියෙන විදිහට 50,000ක විතර වගේ පිරිසක් එක්කෝ තමන්ගේ තනතුරු වලින් ඉවත් කරලා තියෙනවා, එහෙම නැත්නම් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. හමුදාවෙන් පමණක් 6,000කට අධික බට පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන හමුදා ජෙනරල් වරුන් 100කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ තනතුරු වලින් ඉවත් කරලා නිල වශයෙන් අත්අඩංගුවට පත් කරගෙන තියෙනවා. ඊට අමතරව රටේ නඩුකාරයන් මේ වෙනකොට 1,000කට අධික පිරිසක් තමන්ගේ තනතුරු වලින් ඉවත් කරලා තියෙනවා. ගුරුවරු, ඊට අමතරව අනිකුත් රජයේ සේවකයන්, මේ වගේම හැම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වෙන ආකාරයට 50,000කට ආසන්න පිරිසක් තුර්කියේදී ඇතිකලා තියෙන වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් තමන්ගේ තනතුරු වලින් පහ කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ කුමන්ත්‍රණයෙන් පස්සේ. නමුත් මේ වෙනකොට රජය බොහොම තරයේ කියා සිටින්නේ මේ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම පිරිස් තමන් දරපු ඒ වගකීම් වලින් ඉවත් කිරීමේ කටයුත්ත තවමත් ඉදිරියට ගෙන යනවායි කියලා.
ඔව්, එතකොට මේ සිදුවීමත් එක්කම අපිට විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙනවාමල්. මේකට යම් කිසි වූ මේ ආගමික නායකයෙකුත් සම්බන්ධයි. ඔහු ඇමරිකාවේ සිට මේ හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළා කියලත් අපිට ආරංචි වෙනවා. අපි ඔහු පිළිබඳවත් ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා විටින් විට කතා බහ කළා මේ ෆෙතුල්ලා ගුලේන් කියන පුද්ගලයා. ඒ කියන්නේ මහු ආගමික නායකයෙක් විදිහට තමයි හැඳින්වෙන්නේ. එතකොට මේ ෆෙතුල්ලා ගුලේන් කොයි ආකාරයකින් මේ සිදුවීම හා සම්බන්ධ වෙන්නේ? ඔහු කියන ඔහු මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් තුර්කි රජය ඔහු වෙත දෝෂාරෝපණ එල්ල කරනවා. මොකද ෆෙතුල්ලා සහ තුර්කිය අතර තියෙන සම්බන්ධය?
නිරක්ෂමේ ෆෙතුල්ලා කියන්නේ තුර්කියේ කාලයක් තිස්සේ ඉතාමත්ම ප්‍රබල චරිතයක් හැටියට කටයුතු කරපු රටේ ජනමාධ්‍ය, ඒ වගේම ව්‍යාපාර, මේවා සියල්ලකම සෑහෙන බලපෑමක් කරන්නට පුළුවන් ඉතාමත්ම ප්‍රබල චරිතයක් හැටියට හිටපු පුද්ගලයෙක් තමයි ෆෙතුල්ලා ගුලන් කියන්නේ. නමුත් ඔහු ජනාධිපති එර්ඩගාන් සමග අමනාපයක් ඇති කරගෙන රටින් ඉවත් වෙලා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙලා තමන්ගේ ඒ ව්‍යාපාර කටයුතු වගේ දේවල් ඇමරිකාවේ සිට පාලනය කරනවායි කියලා තමයි වාර්තා වෙලා තිබුණේ. ඉතින් මේ අවස්ථාවේදී එර්ඩගාන් චෝදනා කරන්නේ මේ ෆෙතුල්ලා ගුලන් කියන මුස්ලිම් පූජකවරයා ඔහු ඇමරිකාවේ ඉඳලා තමයි මේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයුවේ කියලා. ඔහු තමයි මේකට ඇත්තටම නායකත්වය දීලා තියෙන්නේ කියලා එර්ඩගාන් ඉල්ලීමක් කළා තියෙනවා ඇමරිකාවෙන්. ඔහුව තුර්කියට බාර දෙන්න කියලා ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට. නමුත් ඇමරිකාව කියා සිටින්නේ එවැනි කුමන්ත්‍රණයක නායකත්වයේ දරුවයි කියන සාක්ෂියක් තවමත් ලැබිච්ච නැති නිසා ඔවුන් මේ එර්ඩගාන්ගේ ඉල්ලීමට සුබ ප්‍රතිචාරයක් ලබා දීලා නැහැ. නමුත් විශේෂයෙන්ම ගුවන් හමුදා ප්‍රධානියා තමයි මේකට තුර්කිය තුලදී නායකත්වය දුන්නේ කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් ඔහුට ඇත්තටම මෙවැනි කුමන්ත්‍රණයක් කිරීමට පෙළඹවීම කරේ සහ අනෙකුත් යුද හමුදා සහ පොලිසිය කොටස් සමග මේ සම්බන්ධීකරණය කළේ ෆෙතුල්ලා ගුලන් කියන එක තමයි එර්ඩගාන් ප්‍රකාශ කරලා තියෙන. නමුත් ඒකම එර්ඩගාන් පිළි අරගෙන තියෙනවා රටේ බුද්ධි අංශවල විශාල කඩාවැටීමක් මේ කුමන්ත්‍රණය තුලින් දිස්තුනයි කියලා. මොකද තුර්කිය කියන්නේ මේ වෙනකොට IS සංවිධානයට විරුද්ධව ඇමරිකාව සහ අනෙකුත් බටහිර බලවතුන් ගෙන යන ඒ විශාල යුද මෙහෙයුමේ ප්‍රධාන පුරුකක් හැටියට තුර්කිය ඉන්නවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තුර්කියේ මෙවැනි බුද්ධි අංශවල කඩාවැටීමක් උනායි කියලා කියන්නේ ඒක ඇත්තටම IS සංවිධානයට විරුද්ධව ගෙන යන යුද කටයුත්තේ පිළිබඳවත් අලුතෙන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා.
අමල්, දැන් අපිට මෙතනදී වාර්තා වෙනවා තුර්කිය මාස 3කින් තමන්ගේ රට තුල හදිසි නීතිය දිරි කිරීම විශේෂිත කාරණාවක් විදිහට. ඊට අමතරව රජයක් විදිහට ගත්ත තවත් ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. ඒ තමයි රට තුල නැවත වතාවක් මරණීය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියන අදහස. මේ සිදුවීමත් සමගම රටේ ජනතාවගේ ඉල්ලීම පරිදි දැඩි දඬුවම් මෙවැනි සිදුවීම් වලට පමනින් විය යුතුයි යනුවෙන් තමයි තුර්කී ජනාධිපති රිසෙප් අර්දොගන් මේ ආකාරයෙන් ප්‍රකාශ කළ තියෙන්නේ. අපි දැක්ක අගමැති යිල්ඩ්‍රිම් පවා මේ සම්බන්ධව යම් යම් අදහස් ප්‍රකාශ කළා තිබුණා. මොකද ඔවුන්ගේ මේ තීරණයත් සමගම විශාල මතභේදයක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට. තුර්කිය යුරෝපා සංගමයට ඇතුළත් වීමට දරන උත්සාහයට යම් කිසි වූ බාධාවක් ඇති වෙයි කියලා. මා කැමැති යමල් මේ තුර්කිය තමන්ගේ රට තුල මරණීය දඬුවම් ක්‍රියාත්මක කිරීමට යන තීරණයත්, ඒ වගේම තුර්කිය මේ වෙනකොට යුරෝපා සංගමයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් සපුරමින් ඒ සඳහා බලාගෙන සිටින රටක් විදිහට, කොහොමද මේ තීරණ දෙක එකිනෙක ගැටගැහෙන්නේ ඉදිරියේදී? අපි ලෝක දේශපාලනය සම්බන්ධයෙන් කතා බහ කරද්දී කොයි වගේ තත්වයක් ඇති වේවිද තුර්කියට?
දෘෂි යුරෝපා සංගමය නම් බොහොම පැහැදිලිවම අනතුරු වැදීමක් කරලා තියෙනවා තුර්කියට. ඔවුන් දැනට ප්‍රකාශ කරපු විදිහට මරණ දඬුවම් නැවතත් රටේ ස්ථාපිත කරොත් එහෙනම් තුර්කිය යුරෝපා සංගමයට සමාජිකත්වය ලබා ගැනීමට තියෙන ඒ අදහස අත්හරින්න වෙයි කියලා. මොකද යුරෝපා සංගමයේ කිසිම රටක් මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මරණ දඬුවම් යම් කිසි රටක ක්‍රියාත්මක කරනවා නම් ඔවුන් ඇත්තටම යුරෝපා සංගමයෙන් නැරපීමට ඒ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනකොට තුර්කියට ඒ අනතුරු වැදීම කළා තියෙනවා යුරෝපා සංගමයේ. නමුත් එර්ඩගාන් ජනාධිපතිවරයා බොහොම තදින්ම කියා සිටින්නේ ඔව් දැන් රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. එපමණක් නෙවෙයි මේ හදිසි නීතිය යටතේ දැනටම තුර්කිය අනුකූලතාවය දක්වලා තියෙන යුරෝපා සංගමයේ මානව හිමිකම් ප්‍රඥප්තිය අත්හිටවලා තියෙනවා. ඒ කියන්නේ ඒ යුරෝපා සංගමයේ ප්‍රමිතියට අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීම සිදු නොකරන බව තුර්කිය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක යුරෝපා සංගමයටත් අභියෝගයක් වෙලා තියෙනවා. මොකද තමන්ගේ කණ්ඩායමේ සමාජිකත්වය ලබා ගන්න ඉන්න රටක් මේ විදිහට මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වෙනත් මගකට යොමු වීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා.
මීළඟට අපි ප්‍රංශය පිළිබඳව අවධානය යොමු කරමු. ප්‍රංශයේත් පසුගිය සතියේදී සිදුවුණු ඛේදවාචකය පිළිබඳව ඔබ දැන් මේ වෙනකොට දන්නවා. එයත් අපේ මේ වැඩසටහන අවසන් වූවාට පසුව යුරෝපා වේලාවෙන් සිදුවුණේ. ඒ නිසා අපිට ඒ මොහොතේම ප්‍රවෘත්ති වාර්තා කිරීමට නොහැකි වුණත් අපි අපගේ සමාජ ජාල වෙබ්අඩවි හරහා සහ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා තොරතුරු ඔබට ඉදිරිපත් කළා. ඔබත් අනිකුත් මාධ්‍යවලින් දකින්නට ඇති. ප්‍රංශයේ ජාතික දිනේ විදිහට හඳුන්වන බැස්ටිල් ඩේ එක දවසේදී එක්තරා විශාල ට්‍රක් රථයක් ජනතාව අතරට පදවාගෙන ගිහිල්ලා ජනතාව මරුමුවට පත් කරපු ඒ ඛේදවාචකය ඔබ දන්නවා ඇති. මේ සිදුවීමෙන් 84 දෙනෙක් මිය ගියා. තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. දැන් මේ වෙනකොට ප්‍රංශයෙන් වාර්තාවන තත්ත්වය පිළිබඳව දැනගන්න කැමති යමල්. මොකද ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රංශය මේ වෙනකොට දැඩි තර්ජනයකට ලක් වෙලා තියෙන රටක් විදිහට හඳුන්වන්නට පුළුවන් යුරෝපයේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරද්දී. ප්‍රංශය මොකක්ද මේ වෙනකොට සැලසුම් කරමින් සිටින තමන්ගේ රටේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධව?
දිලක්ෂ්මී ප්‍රහාරය සිද්ධ වෙන අවස්ථාවේදී ප්‍රංශය බලාපොරොත්තු වුණේ ඔවුන් පනවල තිබිච්ච හදිසි නීතිය ලිහිල් කරන්නට. ඉතින් ඒ හදිසි නීති ඉවත් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මේ ට්‍රක් ප්‍රහාරය සිද්ධ වෙලා ඔබ කිව්ව විදිහට ඒ විශාල සංඛ්‍යාවක් 84 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා සිය ගණනක් තුවාල ලබන්නේ. ඉතින් මේ ප්‍රහාරයෙන් ප්‍රධානම ප්‍රතිඵලය හැටියට අපි දකින්නේ ප්‍රංශ රජය හදිසි නීතිය තවත් මාස 3කින් දීර්ඝ කිරීම සඳහා පළවෙනිම පියවර ගත්තා. ඒ එක්කම රටේ හමුදාව තරකිරීම සඳහා ස්වේච්ඡා බටපිරිස් වලට බැඳෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව තවත් දහස් සංඛ්‍යාත සංඛ්‍යාවක් හමුදාවට බදවගත්තා. රටේ නොයෙකුත් ස්ථානවල ආරක්ෂාව තරකිරීම සඳහා පියවර ගන්නට අවශ්‍යයි කියලා. ඉතින් ප්‍රංශය අර තුර්කිය කලා වගේම තමන්ගේ ඉවත් කරන්න තිබිච්ච ඒ හදිසි නීතිය නැවතත් දීර්ඝ කරලා තවත් දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට යොමු වෙලා තියෙනවා.
ප්‍රංශයේ මේ ආකාරයෙන් තමන්ගේ රට තුළ ඇතිවන ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සම්බන්ධව හදිසි නීතිය දීර්ඝ කරමින් යම් යම් ක්‍රියාමාර්ග අරගෙනමින් සිටින කාලවකවානුවක ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සුවා හොලාන්ඩ්ට තවත් ලෝක නායකයෙකු හමුවන්නට සිද්ධ වුණා. මේ හමුවීමත් යුරෝපාකරයේ දේශපාලනයට යම් කිසි වූ බලපෑමක් ඇති කළාය කියන විශ්වාසය තමයි අපිට දැනගන්නට තියෙන්නේ. මොකද බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය තෙරේසා මේ ගිහිල්ලා තිබුණා ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සුවා හොලාන්ඩ් හමුවෙන්න. තෙරේසා මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න ගියායි කියලා අපිට වාර්තා වන්නේ. මේ හමුවීම තුළිනුත් කොයි වගේ දේශපාලන වාතාවරණයක්ද අපිට එළියට ආවේ යමල්?
මේ දෙපළ සාකච්ඡා කරේ ලුක්ෂි විශේෂයෙන්ම බ්‍රෙක්සිට් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම කටයුත්ත ගැනයි. නමුත් ප්‍රංශය මෙතනදී බොහොම පැහැදිලිවම කියන්නේ මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් ආරම්භ කරන්නේ නැහැ. නිල හෝ නිල නොවන මට්ටමින් බ්‍රිතාන්‍ය මේ පිළිබඳ ලිඛිත ඒ නිවේදනය නිකුත් කරලා තුරු මේකට කියනවා ආටිකල් 51 කියලා. එහෙම නැත්නම් 50 වගන්තිය යටතේ යුරෝපා සංගමෙන් ඉවත් වීමේ ඒ නිල නිවේදනය නිකුත් කළාට පස්සේ කටයුතු කරනවායි කියලා. සහ හොලාන්ඩ් ජනාධිපතිවරයා බොහොම තදින්ම තෙරේසා මේට අවධානය කළේ බ්‍රිතාන්‍ය පුළුවන් තරම් ඉක්මනින් යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්ත ආරම්භ කරන්නට ඕනේ, මේ ඉවත් වීම කෙටි කාලයකින් අවසන් කරන්නට ඕනේ කියලා. නමුත් ප්‍රංශයට එන්නට කලින් තෙරේසා මේ සාකච්ඡාවක් පැවැත්වුවා ජර්මනිය චාන්සලර් වරිය වන ඇංගලා මර්කල් සමග. ඇංගලා මර්කල් නම් පොඩි බුරුලක් පෙන්වුවා තෙරීසා මේට මේ කටයුත්ත සම්බන්ධයෙන් තව කාලය ගැනීමට අවශ්‍ය බව ඇයත් විශ්වාස කරනවායි කියලා. ෆ්‍රන්සයයි ජර්මනියයි තමයි යුරෝපා සංගමේ ප්‍රබලම සමාජිකයන් දෙදෙනා හැටියට මේ අවස්ථාවේදී අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ෆ්‍රන්සයයි ජර්මනියයි මේ ප්‍රශ්නය සම්බන්ධයේදී වෙනස් අදහසක් තියෙනවායි කියලා අපිට මෙතනින් පෙනී යනවා. ජර්මනිය තවත් කාලය ලබා දීමට එකඟ වෙනවා එක්කම ෆ්‍රන්සය නම් කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් විය යුතුයි, ඉවත් කළ යුතුයි කියන මතය තමයි ඔවුන් රැඳී සිටින්නේ.
පසුගිය බදාදා එක්තරා විශේෂිත දිනයක් ද මන් දන්නේ. අද අපි කතාබහ කරපු බොහොමයක් සිදුවීම් වලට බදාදා දවස විශේෂිත දවසක් බවට පත් වෙලා තිබුණා. අපි මුලින්ම කතාබහ කරපු බ්‍රසීලයේ ඔලිම්පික් උළෙලට යම්කිසි වූ ත්‍රස්ත තර්ජනයක් එල්ල කිරීමේ බලාපොරොත්තුවෙන් යම්කිසි කණ්ඩායමක් පෙළ ගැසුණා. ඒ සම්බන්ධව තොරතුරු වාර්තා වුණත් බදාදා. ඊට පස්සේ තුර්කියේ මේ අලුත් හදිසි නීතිය දික් කිරීම පිළිබඳව මරණීය දඬුවම් නැවත රට තුල ක්‍රියාත්මක කිරීමේ තීරණය පිළිබඳව ප්‍රකාශයට පත් කළේත් බදාදා දවසේ. එතකොට ප්‍රංශයට ගිය බ්‍රිතාන්‍ය අගමැතිවරිය තෙරේසා මේ ඒ හමුව පවත්වල තිබුණත් බදාදා දවසේම අපිට තවත් කේජනීය සිදුවීමක් ජර්මනියෙන් වාර්තා වෙනවා. ජර්මනියේ දුම්රියකට ගොඩවැදුණු වයස අවුරුදු 17ක තරුණෙක් එහි සිටි මගීන්ට පොරෝ පහර එල්ල කරන්නට පටන් ගත්තා. මේ දවස්වල මේ තරුණයින් ලෝකේ පුරාම විවිධ රටවල්වල එල්ල කරන මේ වගේ හදිසි ප්‍රහාර පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුවෙන් කතා කරබහ කරනවා. මෙමෙනි සිදුවීම් පිටුපස ISIS සංවිධානයේ සිටිනවාදෝ කියන සැකෙන් අපි කැමැති යමල් දැනගන්න මේ ජර්මනියේ දුම්රියක සිදුවුණු මේ ප්‍රහාරයේ පසුපසත් මේ ISIS සම්බන්ධයක් තියෙනවද කියලා දැනගන්න.
දිරුක්ෂි, මේ 17 වැනිදී තරුණය පොරවක් අරගෙන මේ දුම්රියේ ගමන් කරපු මගින් 5 දෙනෙකුට පොරවෙන් කොටලා තියෙනවා. ඒකෙන් දෙන්නෙක් දරුණු විදිහට තුවාල ලැබලා තියෙනවා. කිසි කෙනෙක් ජීවිතක්ෂයට පත් වුණේ නැහැ. නමුත් බලධාරීන්ට හැකියාව ලැබුණා මේ 17 වැනිදි තරුණයාට වෙඩි තියලා මරන්න. ඔහු පිට වඩා ලොකු ව්‍යසනයක් කරන්නට කලින් මෙතනදී බලධාරීන් දැනට සොයාගෙන තියෙනවා සරණාගතෙක් හැටියට ජර්මනියට ඇතුල් වෙලා තියෙන්නේ. තමන් අෆ්ගන් ජාතිකයෙක් කියලා හඳුන්වා දීලා, නමුත් දැන් ඔහු පිළිබඳ කරපු පරීක්ෂණ වලදී ඔවුන් සොයාගෙන තියෙනවා ඔහු අෆ්ගන් ජාතිකයෙක් නෙමෙයි, නමුත් පාකිස්තාන් සම්භවයක් තියෙන පාකිස්තාන ජාතිකයෙක් කියලා වැරදි තොරතුරු ලබා දීලා තමයි ජර්මනියට ඇතුල්ලා තියෙන්නේ. ඔහු ඇත්තටම IS සංවිධානය වගේ එකකට සම්බන්ධ වුණා කියන සාක්ෂියක් ලබාගෙන නැහැ. නමුත් ඔහු දැනට යුරෝපයේ සිදුවෙන සහ අනිකුත් ප්‍රදේශවල සිදුවෙන IS නමින් සිදුවෙන ප්‍රහාරවල අනුකරණය කරමින් තනිවම මේ ක්‍රියාව කරන්නට ඇති කියන විශ්වාසය තමයි දැනට තියෙන්නේ. බලධාරීන් විසින් මේ වෙනකොට අනතුරු ඇඟවීමක් කළා තියෙන්නේ මේ විදිහට ලෝන් වුල්ෆ් ඇටැක්ස්, එහෙම නැත්නම් තනි පුද්ගලයන් තනි ඕමනාවට මෙවැනි ප්‍රහාර ඉදිරියේදී කරන්නට පුළුවන් කියන ඒ අනතුරු ඇඟවීම දැන් කළා තියෙනවා, විශේෂයෙන්ම මේ ජර්මනියේ මේ දුම්රියේ සිදුවෙච්ච ප්‍රහාරයෙන් පසුව.
හොඳයි අමල්, එහෙමනම් ඔවැනි තොරතුරු තමයි අපිට පසුගිය සතියේ පුරාම ඇහුනේ ලෝකෙන්. අපි ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව. ලැබෙන සති සිකුරාදා එහෙමනම් නැවත වතාවක් ලෝ වටා විශේෂාංගිතුලින් හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දෘෂ්ටි.